ප්‍රශ්න තියෙනවා නම් අහන්න. ප්‍රතිසන්ධියක් ගත්තට පස්සේ ඒකේ අන්තිම මැරෙනකම්, ඒ කියන්නේ චුතිසිත වෙනකම් අපි අරමුණක් ගන්න නැති වෙලාවට සිත නපඩවා පවත්වාගෙන යන්න සිත් වර්ගයක් හැදෙනවා. ඒ කියන්නේ අරමුණක් ගන්න වෙලාව කියන්නේ මේ ආයතන හයෙන් එකක් වැඩ කරන වෙලාව. ඒක කනනාසය, දිව, ශරීරය, මනස. ඒවා වැඩ නොකරන වෙලාවල් තියෙනවා. දැන් හොඳම උදාහරණේ තද නිින්දකදී. එතකොට මේ ආයතන හැම වැඩ කරන්නේ නැහැ. ඒ වෙලාවට දැන් නිින්දට ගිහින් උදේ ඇහැරෙන කොටත් හිත ඒ හිත પરම්පරාව නොකඩී යන්න භවය පවත්වගෙන යන්නේ භවංග සිතේ. ඒකයි. භවයට අංගයක් වූ කියන තේරුමෙන් තමයි භවංග කියන්නේ. ඉතින් භවංග සිතේදී ආයතන හරහා අරමුණක් ගන්නෑ. ඒ කියන්නේ හිතෙන් හිතන්නේවත් නෑ. මනසත් ආයතනයක් විදිහට නියන්නේ. මේ සලායතනෙන් අරමුණු ගන්නේ නෑ. ඒ වුණාට හිත પરම්පරාව නොසිදී පවතින සිත් වර්ගයක් හැදෙනවා ඒ වේගෙත්. එතකොට ඒකෙදි මනුස්ස භවය පවත්වාගෙන යන්න තියෙන්නේ අර මනුස්ස භවයක ප්‍රතිසන්දිය දීපු විදිහම සිත් ඒකමයි අරමුණ වෙන්නේ. කියන්නේ අපි ගිය ජීවිතයේ අන්තිම මරණ මොහොතේ යම්කිසි චුතිසිතෙන් පස්සේ ප්‍රතිසන්දිය දෙන්න මොකක් හරි අරමුණු වුණා නම් අන්න ඒ මට්ටමමයි ගවංග සිතේ අරමුණ වෙන්නේ. කියන්නේ ලැබපු ජීවිතේ නකඩවා පවත්වාගෙන යන්න හැදෙන හිත්වලට කියන භවංග සිත් කියලා. දැන් අපට භවංගේ වැදගත් වෙන්නේ නැත්තේ එතෙන්දී කර්ම සිද්ධ වෙන්නේ නැහැ. අලුත් කර්ම හැදෙන්නේ නැහැ. ඒ කියන්නේ ඉස්සරහට විපාක දෙන කුසල කුසල සිද්ධ වෙන්න විදිහක් නැහැ. මොකද ආයතන හයෙන් අරමුණු ගැනීමක් නැහැ. ඒක විපාක සිතක් විදිහට විතරයි ගන්න තියෙන්නේ. ඒකේ කිසිම මේ සංසාරෙ ගෙනියන්න හේතුවක් වෙන්නේ නැහැ. අලුත් කර්ම හැදීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒක මූලිකව තේරුම් ගන්න තියෙන්නේ මේ ආයතන වැඩ නොකරන මොහොතක කොහොමද පවතින්නේ. ඒක ඉතින් ඒ චිත්ත නියම ධර්මයකට අනුව ඒ හි පහළ වෙලා නැති වෙලා යනවා. ඒ වයින් අපට කෙලෙස් ඇති වෙන්නේ නැහැ අමුතු. මරණය සිද්ධ වෙනකොට අනිවාර්යෙන් ප්‍රතිසන්දිය ගන්න යම් කිසි දෙයක් එක්කමයි මරණය සිද්ධ වෙන්නේ. එතකොට මේ ඒ කියන්නේ මේ චුතිසිත එක්කම ප්‍රතිසන්දියක් ගන්න ඊළඟ සිත පහළ වෙන්න හේතු සකස් වෙලාමයි මරණය සිද්ධ වෙන්නේ. හේතු සකස් වුණා කියන්නේ ඊළඟ සිත පහළ වෙනවා. එතකොට දැන් භවංගේ හිටියයි කියලා දැන් අපි සාමාන්‍යයෙන් මේ වර පොඩි සිත වැඩ කරන වේගයේ අපිට දකින්න බෑ. ඒ වුණාට දැන් සිත් දෙකක් අතරෙත් භවංග සිත් කීපයක් ඇති වෙන්න පුළුවන්. ගැන අපි ඇහෙන් දැකලා ඊළඟට අපි හිතමු කණෙන් සද්දයක් අහනවා කියලා. ওই දෙක අතරේ භවාංගයට ගිහිල්ලා තමයි ඊළඟට අර ඊළඟ අරමුණ ගන්න ඒ සිත් පේලිය එකට කියන චිත්ත වීතියක් කියලා. ඒ සිත් පේලියක් ඇති වෙන්නේ චිත්ත වීති දෙකක් අතරක් තියෙනවා භවංග සිත්. ඒක භවංග කියන්නේ පිට ඉරුම් ගන්න තියෙන්නේ ආයතන වලින් අරමුණක් නොගන්න මොහොත. ඒකෙදි මේ මරණය සිද්ධ වෙන්නේ නැහැ කියන්නේ දැන්. ඒක රහන්න පුළුවන් එහෙනම් නිින්දෙදි මරණය සිද්ධ වෙන්න බැයිද කියලා. ඒ මරණය සිද්ධ වෙද්දී අනිවාර්යෙන් භවංගෙන් එළියට ඇවිල්ලා මේ කියන්නේ සිතවත් වැඩ කරනවා. වෙන ආයතන වලින් අරමුණු ගත්තේ නැතත් ඒ කියන්නේ හිතෙන් අරමුණක් අරමුණු කරලම තමයි ඒ මරණය සිද්ධ වෙන්නේ. තණ්හාරයෙන් ප්‍රතිසන්දිය ගන්නවා රහතන් වහන්සේ කෙනෙක්ගේ ඇරෙන්න. අධ්‍යානෙ චුති සිත් මේ මරණයට කලින් අන්තිමට ඇති වෙන සිතට දෙන නම තමයි චුති සිත්. චුති සිත් සාමාන්‍ය භවංග සිත් නෙමෙයි මොකක් හරි ආයතනයක් කරහම එන එකක්. හොඳයි. තව ප්‍රශ්න තියෙනවා නම් ඉදිරිපත් කරන්න. සෙල්ලා තේරුම් ගන්න දැන් සාමාන්‍යයෙන් වෙන්නේ මොකද්ද? දැන් සාමාන්‍ය ජීවිතයේදී දිත්තේ දිත්තේ මත්තන් වෙන්න බෑනේ. එතකොට මොකද්ද වෙන්නේ ආයතනයක් වැඩ කරනකොට කියන එක තේරුම් ගන්න ඕන. ඒ කියන්නේ අපි දැන් සාමාන්‍ය ඇහැ පාවිච්චි කරනකොට කොහොමද සිතක් හැදෙන්නේ නැත්නම් මේ දැකීම සිද්ධ වෙන්නේ කියන එක. එතකොට දැන් අහලා ඇති ඇහෙන් දැකීම වෙද්දී ඇහැයි රූපෙයි චක්කු විඥානේ පහළ වෙලා චක්කු සංපස්සය ඇති වෙනවා නේද? ඒ හින්දා වේදනා සංඥා චේතනා එහෙම නැත්නම් සංකාර ඇති වෙනවා. ඊළඟට විඥානේ පංච උපාදානස්කන්ධය කියන එක හටගන්නවා. එතකොට අපි දැන් දැකීම කියනකොට දැන් මොකක් හරි දකින එක තේරුම් ගන්න. දැන් ඔය ඉස්සරහ තියෙන මොකක් හරි ඔය ඩෙස්ක් එකක් බංකුවක් වෙන්න පුළුවන්, නැත්නම් ඉන්න කෙනෙක් වෙන්න පුළුවන් නේද? එහෙන් දැකීම කියනකොට. එතකොට දැන් ඔය ඔතන ඇතිනේ ඉන්න කට්ටිය කවුරු හරි දිහා බැලුවහම දැකීම සිද්ධ වෙලා දැනගන්නවා කවුද ඉන්නවා කියලා නේද? ඔව්. දැන් එතකොට දිත්තේ දිත්තමත්තන් කියන්නේ එහෙම දැකලා එතනින් එහාට හිත හදන්න නැතුව ඉන්න එකද
කියන එක. ඔව්.
ඒ කියන්නේ පුද්ගලයා දැක්කා කියනකොට
දැන් හැංගීමකට ඇවිල්ලා.
ඇවිල්ලා කියන්නේ දැන් ගැහණු කෙනෙක්ද පිරිමි කෙනෙක්ද කියලා දැනගෙන නේ නේද? දකින්නකොට.
දකින්නකොට එහෙම දැනෙනවනේ.
අන්න හරි. ඒක තමයි. ඒක තමයි දැන් එහෙන් පෙනීම තියෙන එක දැන් අඳුර ගන්නවා. එහෙන් පෙනීමේදී ඉස්සෙල්ලම වෙන්නේ ඇහැ ඔය ශරීරයට අදාළ සටහනක් හදලා දෙනවා. ඇහැ ඇතුලේ. නේද? ඒකට කියනවා ඒ චක්කු ප්‍රසාද රූපය කියලා. එතකොට චක්කු විඥානෙට තේින්නේ ඔන්නෝය හදලා දීපු ප්‍රතිබිම්බය. හරි. ඇහැ නිසා යම්කිසි ඡායාවක් ප්‍රතිබිම්බයක් තරම් දෙන්නද ඔන්නෝක තමයි චක්කු විඥානසිතට දකින්න පුළුවන්. එතකොට ඒ දකින එක ඡායා මාත්‍ර විතරයි. ඒ කියන්නේ චිත්‍ර සටහනක් වගේ දෙයක්. ඔව්. එතකොට චක්කු විඥාණයට දැනගන්න පුළුවන් ඔන්නාගේ වර්ණ වෙනසක් දැක්කා කියන එක විතරයි. ඒ සටහනේ දැන් පුද්ගලයේ වගේ පින්තූරයක් තියෙනවා. එතකොට ඒක කරලා චක්කු විඥාණය නිරුද්ධ වෙනවා. ඊළඟට මනස තමයි යෝක ගැන හිතන්නේ.
ඒ හිතනකොට මනෝ විඥානය ඇති වෙනවා.
එතකොට මනෝ විඥානය ඇති වෙන්න මනසට ධම්ම මන ධම්ම මනෝ විඥාන කියන කොටස තමයි දැන් ඇති වෙන්නේ. එතකොට මේ ධම්ම කියන එක හැදෙන්න උදව් වෙලා තියෙන ඔය ඇඳලා දීපු සටහනයි කියන්නේ එහෙන් අරන් දීපු ඒ චිත්‍ර සටහන ශරීරයට අදාළ සටහනක් නේ අරන් දීලා තියෙන්නේ. ඊළඟට පෙර අද්දකි මේ වගේ සටහනක් එන්නේ නම් මෙහෙම එළියේ ශරීරයක් තියෙනවා. ඒ ශරීරය එතකොට මේ කවුද? පත් මුලින්ම මනුෂ්‍ය ශරීරයක් කියලා දැනගන්නවා. ඊළඟට ඒ පිරිමි කෙනෙක්ද ගැහැණු කෙනෙක්ද ඊළඟට එයා ගේ නෑකම යාළුකම ගන්න හඳුනන ගතිය ඒ ටික එන්නේ කොහෙන්ද? මේ මොහොතේ ගත්ත සටහනින්ද නැත්නම් හිතේ තියෙන පෙර අද්දකීම් ටික. ඒක පෙර අද්දකීම් ටිකක් දාලා තමයි දැන් මේ මිනිස්සෙක් කියලා හඳුන ගන්නකොටම පෙර අද්දකීම් ටික දාලා. නේද? ඊළඟට ඒකේ අර ඉතුරු අඩු වැඩියක් දානවා තමන්ගේ තියෙන අද්දකීම් මන්. මෙයා හොඳ කෙනෙක්ද නරක කෙනෙක්ද හොරෙක්ද අර එන්නේ යාළුවෙක්ද ඒ විස්තර ටිකක් එනවා. ඒවා එන්නේ ඒ පෙර ඇසුරු කරපු ඒවා. එතකොට ඔන්න ඔය මට්ටම තමයි අපි දැන් දැකපු දේ දැනගන්න මට්ටම. එතකොට දැන් කෙනෙක් ඉන්නවා කියනකොට දැක්ක විතරක් නෙමෙයි දැනගෙනත් කියලා. දැකීමයි දැනගැනීම. දැකීම කියන එක ඇහෙන් කරපු එක. දැනගැනීම කියනකොට හිතෙන් ආපු සකස් කරපු දෙයක්. එතන චේතනා යෙදিলা සංස්කරණයක් වෙනවා. ඒ කියන්නේ දැන් ඇහෙන් දීපු සතහනයි පෙර අද්දකීම් ටිකයි එකතු කරලා තවත් හේතු යෙදিলা දැන් ගොඩක් වෙලාවට එතන අපේ කෙලෙස් ටික යෙදෙනවා. කියන්නේ රාග දෝෂ මෝහ කියන කෙලෙස්. එහෙම නැත්නම් තණ්හා, දික්ති, මාන කියන ඒවා යෙදෙනවා. ඒවා යෙදিলা ඒවත් එක තමයි දැන් ඔන්න බාහිර කෙනෙක්ව අඳුරගන්නේ. ඇහෙන් අරන් දුන්නේ වර්ණ සටහන විතරයි. හිත දැනගන්නේ ඇහෙන් වර්ණ සටහනක් දැක්කා කියලා නෙවෙයි. හිත දැනගන්නේ එළියේ යම් කිසි දෙයක් තියෙනවා. ඒ දෙයට ඊළඟට සවිඥානිකයි. ඒ කියන්නේ පණක් තියෙනවා. එහෙම කෙනා දැන් මිනිස්සේ කරනවා. මිනිස්සයා ඊළඟට තමන් තව තව විස්තර දිදී හඳුනා ගැනීමක් තියෙනවා. එතකොට අපි ඔය ඊළඟ සැරේ දැන් මනසෙන් අර ශරීර රූපේ දිහා බලන්නේ එළියේ තියෙන කෙනෙක් හැටියට. ඉන්න කෙනෙක් හැටියට. ඇහෙන් දකිද්දි කෙනෙක් පිහිටලා නෑ. ඇහෙන් වර්ණ සටහනක් දකිනවා විතරයි. එතකොට දැන් පේනවාද දැකීමට අමතරව වැඩ ගොඩක් කරලා කියලා. කවුද ඉන්නවා කියලා දැනගන්නකොට හිතෙන් වැඩ ගොඩක් කරලා. එතකොට දැකීමට අමතරව ඒ ඇත්ත ඇති හැටි නොදැන අවිද්‍යාවෙන් කරන හිත් සැදීමක් තියෙනවා. අවිද්‍යාවෙන් ඇති වෙන, කියන්නේ ඇත්ත ඇති හැටි නොදන්න කමමයි දැන් එළිය දෙයක් ගැන අපි හිතන්නේ. ඒක ඒ කියන එක පැහැදිලිද? දැන් මොකාර අපි වතුරට එබෙන බල්ලා උපමාව ගත්තොත් දැන් බල්ලාගේ ඇහෙන් මුලින්ම කරන්නේ බල්ලෙක් වගේ ඡායාවක් පෙන්වන එක. ඒක තමයි චක්කු විඤ්ඤාණය කරන්නේ. ඊළඟට බල්ලා හිතනවා මේ පෙනුනේ එළියේ තියෙන රූපය. ඒ රූපය යාගේ පෙර අද්දකීම් ටික දැක්කට පස්සේ ඒ බල්ලෙක් කියලා එනවා. එතකොට ඒ බල්ලාගේ ඊළඟට මූස ඇර බල්ලෙක්ද හොඳ බල්ලෙක්ද ඒ ගති ටිකක් දානවා. ඊටත් පස්සේ තමයි අර තරහාරම් බුරන්නේ වතුරට. ඒ වෙනකොට මෙයා දැන් ඇහෙන් දැක්කට අමතරව මනසෙන් අර දැකපු දෙයට පෙර අත්දැකීම් ටික එකතු කරලා ඒ බල්ලෙක්ව හදලා ඒක එළියේ ඉන්නේ නැත්තම් තියෙන්නේ කියන දෘෂ්ටියකටත් වැඩි. එතකොට දැකීමට අමතරව හිතෙන් සංකාර ගොඩක් කරලා මනෝ මනසෙන් අවිද්‍යාව යදාගෙන. එතකොට දිත්තේ දිත්ත මත්තන් වෙන්නේ කොයි මොහොතද? ඒක තමයි. ඒක හිතන්න නම් අපේ තියෙන පුරුදු ටික කඩා ගන්න වෙනවා. දැක්ක ගමන්ම අපි ඉතුරු ටික කරලා ඉවරනේ. මනසෙන් කරන වැඩ ටික නේද? එතකොට මනසෙන් ඕක නවත්වන්න නම් වැඩ දෙකක් තියෙනවා කරන්න. එකක් ඔන්න දැන් ඇහෙන් දැකීමක් කරනවා කියන සිහිය තියෙනවා. නේද? සිහිය පිහිටන්න වෙනවා. ඒකට කියනවා සතිය කියලා. ඊළඟට ඒක ගැන නුවණ පිහිටන්නත් ඕන. ඇහෙන් දැකීම කියන්නේ මෙන්න මේ විදිහේ ඇහැට තියෙන හැකියාව අනුව ප්‍රතිබිම්බයක් හදලා දෙනවා. ඒකෙන් ඇති කරන ඡායා මාත්‍රයක් චක්කු විඥානයේ දැනගන්නවා. එතකොට එළියේ තියෙන දෙයක් දැනගත්තා කියන එක නෙමෙයි. ඇහැ නිසා ස්කස් කරලා දීපු ඇහි හැකියාව අනුව හදලා දීපු ප්‍රතිබිම්බය විඥාණයෙන් දැක්ක චක්කු විඥාණය. එතකොට ඒකට හේතු වුණේ දුන හින්දා එහෙම ප්‍රතිබිම්බය හැදුනා. ඒක චක්කු විඥාණයෙන් දැක්ක.
ඒ අතේ ඒක කොහොමද අපිට තේරුම් කරගන්න පොඩ්ඩක් පැහැදිලි කරගන්න පුළුවන්? මේ කියන්නේ චක්කු විඥාණයෙන් දැක්ක ඊට පස්සේ ඒකට හේතුව
ඔව්. දැන් චක්කු විඤ්ඤාණයට දකින්න පුළුවන් උනේ ඇහැකින් ප්‍රතිබිම්බේ හදපු හින්දා. එතකොට මේ උතන තියෙන ඇස කියන එකයි ඇසෙන් දැනගන්න රූපේ. රූපේ කියලා මෙතන අදහස් කරන්නේ ඇහැ සකස් කරලා දෙන ඔය ප්‍රතිබිම්බ මට්ටම. ඒ සටහන ඇහි හැකියාව අනුව හදලා දෙන එකක් මිසක් එළියේ තියෙන එකක් නෙවෙයි. ඒ කියන්නේ එළියේ තියෙන ස්වභාවය දැන් මේ ඇහෙන් හදලා දුන්නේ මේ වගේ සටහනක්. වෙන ජාතියක ඇහකින් බැලුවා නම් දැන් අපි හිතමු බල්ලෙක්ගේ ඇහකින් එහෙම බැලුවා නම් ඊට වඩා වෙනස් වෙන්න පුළුවන් ඒකෙන් හදලා දෙන ප්‍රතිබිම්බ. මාළුවෙක් ගෙහකින් බැලුවරන් ඊට වඩා වෙනස් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි දෙවි කෙනෙක් ගෙහකින් බැලුවනම් ඊට වඩා වෙනස් වෙන්න පුළුවන්. නේද? එතකොට මේ ඒ ඇහෙට තියෙන හැකියාව අනුව සමහර විට කළු සුදු රූපයක් වෙන්න පුළුවන් හදලා දෙන්න. එතකොට ඒ හදලා දෙන රූපය එළියේ තියෙන රූපය නෙවෙයි.
ඔව්.
අන්න ඒක තේරුම් ගන්න. ඒක පැහැදිලි නැත්නම් හිතන්න අපි දැන් ඇහැට පාට කණ්ණාඩියක් දාලා එළිය බැලුවොත් එහෙම එතකොට ඒ පාටින් පේනවා. එතකොට ඒ පාටින් පේන්න අපි එළියේ රූපය වෙනස් කළේ නැහැ. ඇහැ තමයි වෙනස් වෙලා
තියෙන්නේ.
ඔව්. ඒ වගේ දැනට ඔය එළියේ තියෙන පාට ජාතික අපි හිතුවට ඒක ඇහෙන් හැකියාව අනුව අපට පෙන්වන පාට ටික. එහෙම නැතුව බාහිරේ තියෙන පාට නෙවෙයි. අපි හිතන්න පුරුදු වෙලා තියෙන්නේ ඔය බාහිරේ තියෙන පාට පේනවා කියලා වුණාට දැන් අපි උපදිනකොටම ඇහි පාටක් ගෑවිලා තිබුණා නම් එහෙම ඒ පාටට තමයි ජීවිත කාලෙම අපිට ප්‍රතිබිම්බ පේන්නේ. අර කණ්ණාඩියක් දාගෙන බැලුවා වගේ. ඒකෙනුත් තේරුම් ගන්න පුළුවන් මේ පේන්නේ හරියටම එළියේ තියෙන ස්වභාවය නෙමෙයි. ඇහි කියාව අනුව හදලා දෙන ඒ සතහන් නැත්නම් ප්‍රතිබිම්බ. ඒකට ඒක තමයි විඤ්ඤාණයෙන් දැකලා තියෙන්නේ. ඔක හරියට අර කණ්ණාඩියක් ඉස්සරහා රූපයක් තිබ්බහම කණ්ණාඩියේ ප්‍රතිබිම්බයක් හැදෙනවා. එතකොට අන්නේ හැදෙන ප්‍රතිබිම්බේ තමයි අපට පේන්නේ. හැබැයි අපි හිතන්නේ ප්‍රතිබිම්බේ හදන්න උදව් වුණ එළියේ තියෙන රූපේ තමයි අපි දැක්කේ කියලා. එතකොට එතන තේරුම් ගන්න ඒක ඇත්ත ඇති හැටි නොදන්න කමට මුලාවෙන් හිතන දෙයක් මේ එළියේ තියෙන දෙයමයි මේ පෙන්නේ. එහෙම නැත්නම් මේ පේන දේ ඒ විදිහටම එළියේ තියෙනවා කියලා හිතුවොත් ඒ දෙකෙන්ම ඇත්ත ඇති හැටි නෙවෙයි පෙන්වන්නේ. ඔව්. මේ පේන දේම එළියේ තියෙනවා කිව්වත් මුලාවක් නැත්තම් එහෙම තියෙන හින්දාමයි මෙහෙම පේන්නේ කිව්වත් මුලාවක්. එතකොට ඔය මුලාවන්ට අහු වෙන්නේ චක්කු විඥාන මට්ටමේදී නෙවෙයි. මනෝ විඥානේ. මනස ඔක බාර ගන්නකොට ආනේ දැක්කේ එළියේ තියෙන දෙයක් කියලා හිතුවොත් තමයි අපි එළියේ තියෙන දෙයක් ගැන අනිත් විස්තර ටික දාලා හිතන්නේ, කතා කරන්නේ, ක්‍රියා කරන්නේ. එතකොට ඔන්න ඔය ධර්මතාවය දැන් අර සිහියක් එක්ක ඔන්න ඔය නුවණක් තියදුනොත් ඇහැට පුළුවන් මෙච්චරයි. එහෙම සටහනක් හදලා දෙන එක එක තමයි මේ ටිකට
එතකොට අපි රූපේ ඒ කියන්නේ ඇසට ඇසේ හදලා දෙන වර්ණ සටහන අපි අපිට හිතට නොවැටෙන්න නම් අපි කතේ විතර හිතට දාවිය සතියෙන් ඉන්න ඕනේ.
ඔව්. එකක් සිහිය තියෙන්න ඕන, අනිත් එක නුවණ තියෙන්න ඕන. නුවණ එන්න තමයි දැන් ওই ටික විස්තර කළේ. සිහිය තියාගන්න ওই විස්තර ටික ඕනේ නෑනේ. ධර්මයක් අහලා නොතිබුණත් ඔන්න මේ වෙලාවේ තේනවා කියලා සිහිය පිහිටන්න පුළුවන්. එතකොට මේ සිහියට ඊළඟට අපි බුදුදහමෙන් ගන්න නුවණක් තමයි දැන් යෙදුවේ. මෙන්න මේ හේතු යෙදුණ හින්දා හටගත්තු ඵලයක් තමයි ඔය දැකීම කියන්නේ. එතකොට ඒ දැකීම හේතුඵල ක්‍රියාවලියක් නැත්නම් පටිච්ච සමුප්පන්න ක්‍රියාවලියක්. මේ හේතු යෙදුණ නිසා සිද්ධ වෙන ඵලයක්. එතකොට ඔය බාහිර රූපයේ තියෙන එක ඇහෙන් දැක්කා කියලා දැනගත්තු එළියේ තියෙන රූපය කියන මට්ටම. මේ මට්ටමේ අපි සාමාන්‍යයෙන් ඉන්නේ. එළියේ තියෙන දෙයක් දැක්කා කියන මට්ටමේ. එතකොට ඒක දකින්න ඕන මේක අපේ තියෙන නොදැනුවත් අවිද්‍යාව හින්දාමයි එහෙම හිතන්නේ විශ්වාස කරන්නේ කියනවා. එතකොට අපේ පුරුද්ද හින්දා අපි රැවටිලා ඉවරයි.
ඒ වුණාට හිතට පෙන්වලා දෙන්න පුළුවන් ඔය දැන ගැනීම හිතේම නිර්මාණය. මනසෙන්ම හදපු එකක් තමයි මේ දැනගත්තේ. අතකට මනසෙන් හදපු එකක් දැනගන්නවා කියන එක මේ මොහොතේම හරිනම් ඒක නිරුද්ධ වෙනවා. ඒක හිතට පෙනුන දෙයක් තමයි දැනගත්තේ. ඒක ඒ හිත නැති වෙනවත් එක්කම ඒක නිරුද්ධ වෙනවා. එතකොට ඒක බාහිරේ පවතින ස්වභාවයක් නෙවෙයි. ඒ කියන්නේ එහෙම හදලා දීපු ප්‍රතිබිම්බේ එහෙමම නිරුද්ධ වෙනවා. ප්‍රතිබිම්බය කියන එක තියෙන්නේ ඒකට හේතු ටික යෙදෙනකන් විතරනේ. ප්‍රතිබිම්බක ලක්ෂණය කියන්නේ අර කණ්ණාඩිය ඇතුළේ ප්‍රතිබිම්බය නැත්නම් වතුරේ තියෙන ඡායාව වගේ. ඒකේ තියෙන ලක්ෂණය තමයි ඇහැකින් දකින්න පුළුවන්කම විතරයි. පෙන්නුම් කරන මට්ටම විතරයි. يعني පෙනීම මාත්‍රයක් විතරයි. ඊට වඩා ඒක බාහිරේ තියෙනවා කියලා අපිට ගිහින් අල්ලන්න බෑ. කණ්ණාඩිය ප්‍රතිබිම්බේ අල්ලන්න බෑ. ඇල්ලුවොත් අහුවෙන්නේ කණ්ණාඩිය. වතුරේ ඡායාව අල්ලන්න බෑ. ඇල්ලුවොත් අහුවෙන්නේ වතුර. නේද? අපි දැකපු දේ අහුවෙන්නේ නැහැ. එතකොට තේරුම් ගන්න ඒක එහෙන් දැක්කම ආයෙත් අත්දකිනවා නම් දැකීමකින්ම විතරයි වෙන ආයතන වලින් ඕකක් දකින්න බෑ.
ඔව්.
හරි. ආයමාත්‍යක් විතර.
ඔව්.
එතන ඒ දැකපු දේ අපිට අල්ලලා බලන්න හැකියාවක් නැහැ. කාය ආයතනෙන් අත්දකින්න බෑ. එහෙම නැත්නම් ඒකේ ගඳ සුවඳක් දැනෙන්නේ නැහැ. පසක් දැනෙන්නේ නැහැ. ඡායා මාත්‍රයක් විතරයි.
මුත්‍රායත් දැනෙන්නේ.
අනිත් කිසිම ආයතනකින් එකක් දකින්න බෑ. ඒ වගේ කණෙන් ඇහුවා නම් යම් දෙයක් එතකොට ඒක ශබ්ද සටහනක් විතරයි. ඒ ශබ්ද සංඥාව කියන එක තමයි කණෙන් ආරම්භ වෙන්නේ. ඒක එතකොට ඇහෙන් ගන්න බෑ. නැත්තම් නාසයෙන් ගැනීම හැකියාවක් නැහැ. නේද? ඒක මේ තේරුම් ගන්න එතකොට ඒ විදිහට ආයතනකින් දැන් ඇස නිසා කියන එක දැකීම මාත්‍රෙන් නැවතුණා නම් අපිට අර එළියේ තියෙන දෙයක් කරලා හිතීමේ හැකියාව නැහැ. ඒ ස්වභාවය අනුව මෙන්න මෙහෙම දැකීමේ සිද්ධියක් නම් උනා. දැකීමක්. එතකොට දැන් අපි දැකීම නිසා එළියේ තියෙන දෙයක් දැනගත්තා කියන එක වුණහම අපිට හිතට පෙන්වන්න පුළුවන් එහෙම දැක්කට ඕක හිතෙන් කරපු හිතෙන්ම හදලා දීපු දෙයක් දැනගත්තා නිසා එළියේ තියෙන ස්වභාවයක් දැනගත්තා නෙවෙයි.
එතකොට දැන් ඒක දැකීම පමණක් කරන්නේ අපිට
මේ දිහා බලනකොට සිහි පිටුන. ඔව්. ඒක බලනකොට අපි පෙන්වන්නේ ඔය රැවටිීම වුණාට පස්සේනේ ඔක බලන්නේ. ඒක ලොහම දැනගත්තේ මුලාවක් හින්දා. මම දැනගත්තේ මුලාවක් හින්දා. එහෙම එහෙම හිතට පෙන්වන්න පුළුවන්. එහෙම එහෙම පෙන්වනකොට පෙන්වනකොට අවස්ථාවක් එයි. එහෙන් දකින්නකොටම අර මනසෙන් මුලා වෙන්නේ නැති මට්ටම.
මේක තමයි අපිට කරගන්න
ඕනේ කියලා. ඔව්. ඒ තත්ත්වයට එන්න හිත දියුණු කරන්න තියෙනවා. ඒකට තමයි මාර්ගයක් දීලා තියෙන්නේ. සතර සතිපට්ඨානයක් දීලා තියෙන්නේ. එහෙම නැත්නම් සමත විපස්සනා කියලා. ඒ වගේ දේවල් තියෙන්නේ. ඒ මට්ටමට හිත ටිකෙන් ටික දියුණු කරගන්න. එතකොට මේ සිද්ධ වෙන දේ මේකයි කියලා අපිට අවබෝධයක් තියෙනවා. එතකොට තමයි ඒකේ අර සම්මා දිට්ඨිය කියන එක ඇති වෙන්නේ. හරිද?
ඔව්.
සම්මා දිට්ඨිය තිබුණාට තාම පුරුද්දට රැවටෙනවා. මුලා වෙනවා. කියන්නේ දිත්තේ දිට්ඨමත්タン වෙන්නේ නැහැ සම්මා දිට්ඨිය ආවා කියලා. එතකොට අපි නිතර නිතර සිහියෙන් ඉන්න පුරුදු කරන්න ඕනේ. දැන් සිහිය නැති හින්දා නේ මුලා වෙලා
යන්නේ. ඒක පුරුදු කරගන්න ඕනේ ඒකට.
ඔව්. සිහිය වඩන්න පුරුදු කරන්න ඕනේ ඒකේ පළවෙනි දේ තමයි ඔය කායanusasanawa කියන එක. කය අනුව සිහිය පිහිටන්න පුරුදු කරන්න ඕනේ. මොකද ඒක තමයි ලේසි. ලේසි කියන්නේ පටන් ගන්න කෙනෙකුට එතනින් තමයි පටන් ගන්න වෙන්නේ. කය පිළිබඳව සිහිය පිහිටීම තමයි ඒ සතිපට්ඨානෙ කියන්නේ. ඒක කය පිළිබඳව සිහිය පිහිටීම අපි ඔය භාවනා ගොඩක් කරනවා ඒකේ ඒ ප්‍රධාන එකක් තමයි අර සක්මන් භාවනාව කියලා කියා දීලා තියෙනවා. ඒ සක්මන් කරනකොට ශරීරයේ තියෙන දැනීම් හොඳට බලන්න අවධානය තියාගෙන ඉන්නවා. එතකොට සතිය වඩනවා. මේ මොහොතේ මෙහෙම දෙයක් දැනෙනවා. දැන් එතෙන්දී අපි කරන්න හදන්නේ ඒ දැනෙන්නේ මොන ආයතනින්ද? ඇහෙන්ද, කනින්ද, නාසෙන්ද, දිවෙන්ද, ශරීරෙන්ද? මොන ආයතනින්ද කයේ දැනීම් ටික දැනෙන්නේ? කාය ආයතන නිසා නේද දැනෙන්නේ? දැන් කකුල පොළවේ ස්පර්ශ වෙනකොට එතන දැනීමක් ඇති වෙන්නේ කාය විඥානයි. කයයි පොට්ටබ්බයයි කාය විඥානයයි කියන තුන හින්දා කාය සංපස්සයක් වෙලා ඕක ගැන මනසෙන් කියන ටික තමයි ඊළඟට දැනගන්නේ. අන්න කකුලේ මෙහෙම දැනීමක් තියෙනවා කියලා දැනගන්නේ ওই මනසෙන් කියන ටික. එතකොට ඒ කකුලේ මෙහෙම රිදීමක් හරි සනීප ගතියක් හරි නේද? එහෙම දැනෙනවා කියනකොට මනසෙන් තමයි කියන්නේ මගේ කකුලට මෙහෙම දැනුණා. මනසෙන් කියන්න මනසට නිකන් කියන්න බෑ. මනසට මොකක් හරි ආයතනකින් අරන් දෙන්න ඕන. දැන් එතෙන්දී අරන් දීලා තියෙන්නේ කාය ආයතන. කාය ආයතනින් වෙන ස්පර්ශයක් කියන එක එතකොට අර පොට්ටබ්බ සංඥාව. ඒ කියන්නේ ස්පර්ශය නිසා කාය ආයතනෙත් ඇඳලා දෙනවා චිත්‍රයක් අර ඇහි ඇඳලා දීපු චිත්‍රය වගේ. සටහනක්. ස්පර්ශයට අදාළ සටහනක් ඒකට කියනවා කාය ප්‍රසාද රූපය කියලා. කාය ප්‍රසාද රූපය ඒ කාය ආයතනේ හැකියාවක් එහෙම දෙයක් හදලා දෙන්නේ. ඒක අරමුණු කරන්න පුළුවන් මන විඥාණයටද කාය විඥාණයට. කාය විඥාණයට දකින්න සටහනක් හදලා දෙන්නේ. එතකොට ඒක නිරුද්ධ වෙනකොටම මනෝ විඥාණය යන්නවක අඳුර ගන්නවා. දැන් මේ මගේ කකුල මොහක හරි හැපුණා. අම්මේ කකුලේ දැනෙන වේදනාව. නේද? එතකොට අපි බාහිරයට සම්බන්ධ කරනවා මේක. තමන්ගේ ශරීරයේ කොටසක් කිව්වත් ඒක නෑ ඌට කලින් කකුල කියලා අත්දකලා නොතිබුණා නම් එහෙම ඔය අදහස් එන්නේ නෑ. කාය විඥාණයෙන් විතරක් දෙන්න පුළුවන් මෙන්න මෙහෙම දැනීමක් තියනවා කියන එක විතරයි. ඒකේ විස්තර දාන්න බෑ. ඒක කකුලට අයිති කරන්න බෑ. කකුලට අයිති කිරීම කරනකොට අන්න අර මනෝවිඤ්ඤාණයෙන් කර්ම කරන මට්ටමට ඇවිල්ලා.
කාය විඥාණයෙන් දැනෙන මට්ටම වුණොත් එතන දැනීමක් විතරයි තියෙන්නේ. කාය ස්පර්ශය නිසා දැනීමක්.
දැනීමක් විතරයි.
ඔව්. ඒක කොතනද කියන අදහසවත් එන්නේ නැහැ. මෙහෙම දැනීමක් තියෙනවා. අන්න ඒ දැනීම දිහා බලාගෙන ඇවිදින්න පුළුවන්. ඒක එක විදිහේ දැනීම. ඒක හටගත්තා එහෙමම නිරුද්ධ වෙනවා. තව දැනීමක් හටගන්නවා ඒක එහෙමම නිරුද්ධ වෙනවා. තව දැනීම, ඒ කියන්නේ තවත් දෙයක් දැනෙන්න බෑ තියෙන දැනීම නිරුද්ධ වෙන්නේ නැතුව නේද? අලුත් දැනීමක් එනවා කියන්නේ පරණ එක නිරුද්ධ වෙලා. අලුත් එක හටගෙන. තව දැනීමක් එනවා කියන්නේ ඒ තිබුණ එක නිරුද්ධ වෙලා අලුත් එකක් හටගෙන. ඒක අලුත් එකක් දැනෙනවා කියන්නේම පරණ එක නිරුද්ධයි කියන එක. අපට ඔන්න ඔය නිරුද්ධ වෙනවා කියන එක පේන්නේ නැහැ. ඒක තමයි හොඳට බලා ඉන්න ඕන ඔය දියා. තවට මෙහෙම දැනීමක් තිබුණා. ඒක නිරුද්ධයි. තව දැනීමක් තියෙනවා. ඒක නිරුද්ධයි. තව දැනීමක් තියෙනවා. ඒක නිරුද්ධයි. ඔන්නඔහම ඒ කියන්නේ මේ මොහොතේ තියෙන දැනීම් ගොඩක් පේන්න ගනි සිහිය පිහිටනකොට. ඉතින් මුලින්ම මගේ කකුලේ මෙහෙම දැනෙනවා, කකුලේ මෙහෙම දැනෙනවා කියන එකෙන් කකුල කියන එක අයින් වෙයි. ශරීරයට සම්බන්ධ කිරීම අයින් වෙලා දැනීමක් තියෙනවා, දැනීමක් තියෙනවා, එහෙම දැනීමක් තියෙනවා වගේ ඔක හිතට පේන්න ගන්නවා.
දැනීමක් නෑ, දැනීමක් විතරයි.
ඔව්, දැනීමක් තියෙනවා කියන මට්ටමක්. එතකොට ඒක එක්ක හිත පිහිටනවා. ඔක වෙන්නේ හොඳට සිහිය පිහිටනකොට. ඔබ නැත්තම් අපේ අර පරණ පුරුද්ද තමයි කෙලස් මට්ටමෙන් තමයි ශරීර කොටසකට ඔක අයිති කරගෙන මේක හොඳයිද නරකයිද කියලා දාලා නේද ඒවට ක්‍රියා කරන්න පටන් ගන්න. අර දැනෙන මට්ටම තමයි එතකොට අර ඒක වැටෙන්නේ මුත කියන එකට. කයට දැනෙන එක මුත, දිවට දැනෙන එක මුත, නාසයට දැනෙන එක මුත. ඒ තුනම එකට දාලා ඉතන කියන්නේ. ඒ කියන්නේ දික්ත, සුත, මුත, විඤ්ඤාත. දික්ත කියන්නේ දකිනවා, සුත කියන්නේ ඇහෙනවා, මුත කියන්නේ දැනෙනවා. දැනෙන්න පුළුවන් අපිට ආයතන තුනක් තියෙනවා. නාසයෙන් දැනෙන්න පුළුවන්, දිවෙන් රස දැනෙන්න පුළුවන්, කයෙන් ස්පර්ශ දැනෙන්න පුළුවන්. ඒ තුනම වැටෙන්නේ මුත කියන එකට. එතකොට මේ දැනීම කායනුපස්සනාවේදී අපි අල්ලන්නේ ওই මුත කියන එක. දැනීම. එතකොට දැනීමට සිහිය තියාගෙන ඉන්න පුරුදු කරනවා. එතකොට ඒ සිහිය තියාගෙන ඉන්න පුරුදු වෙන්න සිහිය වැඩෙන්න වැඩෙන්න හැම මොහොතේම සිහිය තියනකොට ඒක ගැන හිතෙන් එක එක ඒවා හද හදා හිතන ගතිය අඩු වෙනවා. ආ මොකද හිතනවා කියන්නේ ආයේ සිහිය නැහැනේ. එතකොට සිහිය පිහිටන්න පිහිටන්න අර හිතන ඒවා ටික ටික අඩු වෙනවා. ඒකම දැන් මේ ආයතන ගැන අපිට මෙහෙම ගහමෙන් නුවණක් උපදවාගෙන තිබුණහම මේ ආයතනෙන් කරන්න පුළුවන් මෙච්චරයි. විඥාණයෙන් මෙහෙම මේ සතහනක් පෙන්눔 කරන ප්‍රසාද රූපය. ඒක සමන්‍යෝය දැනුනේ. එතකොට ඒක අඳුන ගන්නවා නම් අරව මේවා දාලා අයිතිකාරයෝ දාලා ඒක මනසේද.
මනසින්
දෙන්න. ඔව්. ඒක තමයි මුලාවෙන් කරන ටික. කියන්නේ අවිද්‍යාව යෙදিলা අපි කරන කර්ම බවටපත් වෙනවා මනසෙන් කරන ඒවා. අර කාය විඥාණයෙන් නැවතුනොත් ඒකේ අලුත් කර්ම සකස් වීමක් නැහැ. මෙහෙම දැනීමක් තියනවා කියන එක විතරයි දැනගන්නේ. ඒ දැනීමට තේරුම් දෙන්න යන්නේ. ඒ දැනීමට අයිතිකාරයෝ දාන්න යන්නේ නැහැ. එහෙම දැනුණා. දැනුනේ මෙහෙම හේතු යෙදුණා හින්දා. කා මොකද්ද හේතු කියන්නේ? කාය ස්පර්ශය. ඔව්. ස්පර්ශය නිසා දැනුණ වේදනාවක්. පස්සපච්චය වේදනාවක්. ඊට පස්සේ පස්සේ කියන්නේ කයේ පොට්ටබ්බය. ඒක කාය විඥාණයෙන් දැනගත්තා. ඔව්. ඒක කොහෙද කාගේද කියන කතාවක් යෙදෙන්නේ නැහැ.
දැනගත්තා
වෙනවා ඒක දෙන්නේ මයි ඒකේ සොටි මනෙලයි. ඔව් ඒක අඳුරගෙන එක දේවල් මගේ අත රිදෙනවා, මගේ කකුල රිදෙනවා කියනකොට කෙලස්. එහෙම දැනීමක් මේ හේතු හින්දා හටගත්තා ඒක එහෙමම නිරුද්ධයි. ආයේ හටගන්නේ තව දැනීමක්. සමහර විට අර වගේම දැනීමක් වෙන්න පුළුවන්. අර එකම දැනීම එක වගේ දැනීම් නිතර නිතර එනකොට තමයි අපිට හිතෙන්නේ ආ මෙතන රිදෙනවා කියලා.
දැනෙන්නේ
ඒ කියන්නේ තව දැනීමක් දැනෙනකොට ඒක අලුත් වෙනවා. ඒක නිරුද්ධ වෙනවා. තව දැනීමක් එනවා කියන්නේ ඒ අලුත් දැනීම. අර දැනීමට සම්බන්ධයක් නැහැ. හරියට අර පහනේ තෙල් වලින් තිරේ පත්තු වෙනවා වගේ දැල්ල. මේ මොහොතේ තෙල් ටිකෙන් මේ දැල්ල. තව මොහොතක තෙල් ටිකකින් තව දැල්ල. තව මොහොතක තෙල් ටිකකින් තව දැල්ල. එතකොට ඒක වගේ තිබුණට එකම නිවි. මුලින් තිබුණ එක නිරුද්ධ වෙලාමයි ඊළඟ එක හටගන්නේ. ඒක නිරුද්ධ වෙලාමයි ඊළඟ එක හටගන්නේ. ඒක නිරුද්ධ වෙලාම ඊළඟ එක. ඒතර පේනවා මේ ඒ දැනෙන දැනීම් නැත්නම් ඒ වේදනා කියන ඒවා ඒ ඒ මොහොතේ හටගෙන නිරුද්ධ වෙන ස්වභාවයන් ටිකක් විතරයි. ඒතර අනේ ඇත්ත වහලා අපට පෙන්වන්නේ තියෙන දෙයක් විදිහට. මට සිද්ධ වෙන දෙයක් විදිහට මගේ කයට දැනෙන දෙයක් විදිහට. ඒ මගේ කරගන්න හේතුවක් නැහැ. අපතන හේතුඵල ක්‍රියාවලියක් එතන තියෙන්නේ ඒ ආයතනය වැඩ කරනවා නේද? ඒක තේරුම් ගන්න. දැන්
ඒක තමයි තේරුම් ගන්න ඕන තම තිබුණේ. මුද කියලා මට ඇත්තටම අවබෝධයක් තිබුණේ නැහැ ඉතිබන්දුර.
ආ.
ඒක
තමයි.
සර්ණයි කොකලි ගේ මහත්මයා සතර සතිපට්ඨානිය අපිට පොඩක් මුලින් ඉඳලා පැහැදිලි කරනවද?
ඔව් ඒක දැන් සතර සතිපට්ඨානිය කියන එක ඒකේ පළවෙනි සතිපට්ඨානේ වඩන හැටි තමයි ඔය කයට සිහිය පිහිටනවා කියන එක. කායනුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව කියලා හතරක් තියෙනවා. ඉතින් මෙතන අනුපස්සනාව කෙවුවහම අපිට හිතෙනවා ඉතින් ඔය කය ගැන සිහිය තියාගෙන හිටියහම හරි කියලා. ඒකෙන් තමයි පටන් ගන්න තියෙන්නේ. ඒ වුණාට ඕකෙත් තියෙනවා දැන් ලෝකෙට අයිති සිහිය පිහිටීමකුත් තියෙනවා, ලෝකෝත්තර මාර්ගයේ වැඩෙන විදිහේ සිහිය පිහිටීමකුත් තියෙනවා. එතකොට ලෝකෝත්තර මාර්ගය කියනකොට ලෝකෙන් එතර වීමක් සිද්ධ වෙන විදිහේ වැඩීමක් වෙන්න ඕනේ. කායානුපස්සනාව වඩන්න කියලා තියෙන්නේ දැන් සතර සතිපට්ඨානේ විස්තර වෙන්නේ සතිපට්ඨාන සූත්‍රය. එහෙම නැත්නම් මහා සතිපට්ඨාන සූත්‍රය කියන එක. එතකොට කායේ කායානුපස්සී විහෙරති. දැන් කායානුපස්සනාව කොහොමද කරන්නේ කියලා කියන්නේ අන්න කායේ කායානුපස්සී විහෙරති. කයෙහි කය පිළිබඳව සිහිය පිහිටමින් ඉන්න ඕන. කායේ කායානුපස්සී විහෙරති. ඒක නිකන් නෙමෙයි, ඒකට කරුණු තුනක් යෙදෙනවා. ආතාපි සම්පජානෝ සතිමා. සතිමා කියන්නේ සිහිය පිහිටනවා. ආතාපි කියන්නේ අපි ඒකට උත්සාහයක් කරන්න ඕන. නිකන් සිහිය පිහිටන්න නෑ, වීරයක් කරන්න තියෙනවා. ආතාපි සම්පජානෝ කියන්නේ නුවණ යෙදෙන්න ඕන. එතන සිද්ධ වෙන්නේ මොකක්ද කියන දැක්ම ඉන්න ඕන. අනේ මේ දැක්මානුව තමයි අර දැන් සිහිය පිහිටීම ලෞකික ලෝකෙට අයිති සිහිය පිහිටීමක්ද ලෝකෙන් එතර වෙන විදිහේ සිහිය පිහිටීමක්ද කියන එක වෙන්නේ. එතකොට මේ සම්පජානය කියන එක තමයි නුවණ. ඒක ඉන්නේ මේ ධර්මයක් අහලා දැකීමෙන්මයි. එහෙම නැත්නම් දැන් බුදුදහම අහලා නැති කෙනෙකුටත් ඔන්න ඔය කය පිළිබඳව සිහිය පිහිටගෙන ඉන්න කෙනෙකුටම සත්‍ය අවබෝධ වෙන්න ඕනනේ. එහෙම ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය. ඒ කාලේ කය පිළිබඳව සිහිය පිහිටුවාය බොහොම හිටියා. හැබැයි සෝවාන් වෙන්නවත් බැරි වුණා. තව විදිහට කිව්වොත් චතුරාර්ය සත්‍ය අවබෝධ වුණේ නැහැ. ඒකට බුදු කෙනෙක් මේ ධර්මය පෙන්වලා දුන්නාට පස්සේ ඒක අහලා නුවණක් ඇති කරගෙන ඒකට කියන අපි සම්මාදිට්ඨිය කියලා. සම්මාදිට්ඨියක් ඇතුවම සිහිය පිහිටන කෙනාට තමයි ලෝකෝත්තර මාර්ගය වැඩෙන්නේ. තොටගේ කයෙහි කය පිළිබඳව සිහිය පිහිටන්නේ කායේ කායන පස්සේ විහෙරති ආතාපි සම්පජානෝ සතිමා. ආතාපි කියන්නේ වීරිය, උත්සාහය. වෑයම කියන්නේ එහෙම උත්සාහ කරන්න ඕන සිහිය පිහිටන්න. උත්සාහ කරනකොට ඒකේ නුවණක් තියෙනවා, සම්පජානය කියන එකක් තියෙන්න ඕන. එහෙම පිහිටන සිහිය සතිමා ඒක මොන වගේ දෙයක්ද කියලා ඊළඟට විස්තර කරනවා. ඒකේ ප්‍රතිඵලයේ තමයි කාය කායන පස්සේ විහෙරති ආතාපි සංජාන සතිමා විනෙය්‍ය ලෝකේ අවිජ්ජා දෝමනස්සං. විනෙය්‍ය ලෝකේ මේ ලෝකයෙහි අතාරිනවා. විනෙය්‍ය කියන්නේ මිදෙනවා, අතාරිනවා. මොකෙන්ද මිදෙන්නේ? අවිජ්ජා දෝමනස්සං, දැඩි ලෝභයයි ගැටෙන ගතිය. ඇලීම ගැටීම කියන එක තව විදිහට කියුවා. එතකොට ඒ ඇලීම ගැටීම කියන එක මේ ලෝකය පිළිබඳ ඇලීම ගැටීම ඇති වෙන්න බෑ. එතකොට මෙතන ලෝකය වෙන්නේ අපි කය කියලා නැත්තම් රූපය කියලා යම් කිසි දෙයක් බාර ගන්නවාද? ඒක තමයි එතන ලෝකය. එතකොට අන්නේ මේ ලෝකේ ඇලෙන්නත් බෑ ගැටෙන්නත් බෑ කියන தத்துவකටපත් වෙනවා. අර විදිහට ආතාපි සංපජානෝ සතිමා වෙනකොට. එතකොට දැන් මේ සිහිය පිහිටනකොට කය පිළිබඳව ඒකේ ප්‍රතිඵලය වෙන්න ඕන ඇලෙන්න ගැටෙන්න බෑ. ඒක අපිට මුලින් ලෞකික වශයෙන් දැනෙනවා, ඊළඟට ඒක ලෝකෝත්තර විදිහට දැනෙන මට්ටමකට ගෙනියන්න පුළුවන්. ඕකම වේදනාවට කියනවා වේදනාසු වේදනානුපස්සී විහෙරති ආතාපි සංපජානෝ සතිනා විනෙය්‍ය ලෝකේ අවිජ්ජා දෝමනස්සං. වේදනාව ගැනත් එතකොට සිහිය පිහිටන්න තියෙනවා. ආතාපි සංපජානෝ සතිමා කියන තුන් ආකාරයෙන් වීර්යෙන් නුවණින් සිහිය පිහිටන්න. ඒකේ ප්‍රතිඵලය වෙන්න ඕන ඒ වේදනා කියන ලෝකේ අපහැරෙන්න ඕන. ඇලීමක් ගැටීමක් තියෙනවා නම් ඒවා අත්හැරෙන විදිහට. යගේම චitte චිත්තානුපස්සී විහෙරති ආතාපි සංපජානෝ සතිමා විනෙය්‍ය ලෝකේ අවිජ්ජා දෝමනස්සං. සිත පිළිබඳවත් සිහිය පිහිටන්න වෙනවා. එතකොට ඒ සිත කියන ලෝකය ගැන ආතාපි සංපජානෝ සතිමා විනෙය්‍ය ලෝකේ අවිජ්ජා දෝමනස්සං. උත්සාහෙන් නුවණින් සිහිය පිහිටන්න. එතකොට ඒ සිත කියන ලෝකයේ කිසිම දෙයක ඇලෙන්න ගැටෙන්නේ නැති විදිය. ඊළඟට ධම්මේසු ධම්මානුපස්සී විහෙරති ආතාපි සංපජානෝ සතිමා විනෙය්‍ය ලෝකේ අවිජ්ජා දෝමනස්සං. එතකොට ධම්ම කියන ඒවා, ධම්ම කියන්නේ හිතේ ඇති වෙන එක එක ඒ ගති, හිතට අරමුණු වෙන්නේ ධම්ම. ඒයි බලපාන ධර්මතා ගැන සිහිය පිහිටන්න පුළුවන්. ලෝකේ පටන් ගන්න මූලිකව අපට පහසු දැනෙන දේ තමයි මේ කය පිළිබඳව. කයේ නේද දැනීම හොඳට දැනෙන්නේ, ප්‍රකට වෙන්නේ. අපට බොහොම ප්‍රකට වෙනවා ওই රිදෙන ඒවා එහෙම. ඒක එක්තරා දැනීමක්. හැබැයි ඒකෙන් තේරුම් ගන්න එපා මේ විදීම් විතරයි දැනීම කියලා. ඒවයි අපි කැමති සුව පහසු සුඛ කියන එකක් දැනීම. ශරීරයට සැප දැනෙන දැනීමක් එන්නත් පුළුවන්. ෆෑන් එකක් දාලා තියෙනකොට හුලඟක් වදිනකොට ශරීරයට සුබයක් දැනෙන දැනීමක් එතන තියෙනවා. අපි අකමැති දැනීම් ගොඩකුත් තියෙන අයව තමයි අපිට ප්‍රකට වෙන්නේ. කැමති නැහෙනේ. ඒවායින් දේරෙන්නනේ උත්සාහ කරන්නේ. රිදෙනවා රිදෙනවා කියලා. අකමැති දැනීම. ඒකට ඔය ඒවයි තියෙන්න පුළුවන්. ඒ කාය ස්පර්ශය නිසා දැනෙන දේවල් තමයි ඒ. ඔව්. ඒවයි වේදනා එන්න පුළුවන් තුන් ආකාරයකට. ඔව්. සුඛ වේදනා, දුක්ඛ වේදනා, අදුක්ඛම අසුඛ වේදනා. කියන්නේ දුකක් නැති, සැපක් නැති කොටසකුත් තියෙනවා. සුඛ වේදනා, සැප වේදනා, දුක්ඛ වේදනා, දුක් වේදනා, අදුක්ඛම අසුඛ වේදනා. දුකක් නැති, සැපට අහුවෙන්නේ නැති වේදනා ගතියකුත් තියෙනවා. අපිට දැන් කොයි ස්පර්ශය දැනුණත් ওই තුනෙන් එකක් විඳින්න පුළුවන්, වින්දනය කරන්න පුළුවන්. ඒකට අපි මේ කය ගැන ওই විදිහට අපේ සිහිය පිටන්න බලන්න. ඒක එතකොට මේ කායානුපස්සනාව යටතේ ඉන භාවනා જાති ගොඩක් තියෙනවා. එක භාවනාවක් නෙමෙයි කායානුපස්සනාව කියන්නේ. කයෙන් කරන ඕන ක්‍රියාවක් දිහා බලා ඉන්නවා නම් ඒක කායනුපස්සනාවට යෙදෙනවා. දැන් හුස්ම ගන්න දාන එක කයෙන් කරන ක්‍රියාවක්. ප්‍රාණාපාන සතිය කායනුපස්සනාවට. සක්මන කයෙන් කරන ක්‍රියාවක් කායනුපස්සනාවට. ඊළඟට මේ කය කියලා අපි හිතාගෙන ඉන්න, ඒ කියන්නේ ශරීරය කියලා හිතාගෙන ඉන්න, ඒ ශරීරය අපිට කොටස් වලට වෙන් කරලා බලන එක. ඔව්. ඒ කියන්නේ කෙස් ලොම් නිය දත් ඔය විදිහට බලන ඒ දෙතිස් කුණුක භාවනාව කියන එක. කය ගැන මෙනෙහි කිරීම. ඊළඟට කයේ එක එක අවස්ථා ගැන මැරුණාට පස්සේ මේ කයට මොකද වෙන්නේ කියලා එක එක අවස්ථාවල ඒ මරණේ තියෙන මේ ඒ කයේ ස්වභාවයන් ගැන මෙනෙහි කරන්න පුළුවන්. ඒක නවසීවත කියලා අවස්ථා 9කදී බලන්න දීලා තියෙනවා. ඊළඟට මෙහෙම කයක් තියෙනවා නම් මේක හැදිලා තියෙන්නේ මොන වගේ දේවල් වලින්ද? ධාතු ස්වභාවය මෙනෙහි කරන්න පුළුවන්. පඨවි ආපෝ තේජෝ වායෝ මට්ටමට මෙනෙහි කරන්න පුළුවන්. ඒකට ඒව සේරම එන්නේ කායනුපස්සන.
කායනුපස්සන.
ඉන්ද්‍රියන්
ශාරීරික
ක්‍රියාත්මක වෙනවා දැනෙනව නේද? මගේ හප්පේවත් ඒ යස්මා රෝමියම ඕ ඒක එකටයි තියෙනත්ද?
එකටයි
තියෙයි. කය පිළිබඳව ඕන දෙයක් පේනවා නම් හිතනවා නම් සිහිය පිහිටනවා නම් ඒ කායනුපස්සනාවට අයිති දේවල්. එතකොට අර දැන් ආනාපාන සතිය කරද්දී දැනෙන්න පුළුවන් මේ හෘදේ වස්තුව ගැන. එහෙම නැත්නම් ඔය සමහර තැන්වල ලේ ගමන් කරන නාඩි වැටෙන හැටි. ඒ සියුම් දැනීම් කයේ එක එක දැනීම් වෙන්න පුළුවන්. දැන් අපි ආනාපාන සතියේදී නම් ඇස් පියාගෙන ඉන්නේ. අපි ඇස් අරගෙන කරන භාවනාවලදී ඇස් පිය ගන්න එක හිතන් දැනෙන්න පුළුවන්. එතකොට මේ සාමාන්‍යයෙන් දැනුන්නේ නැති ඕන දෙයක් ඕනම ක්‍රියාවකදී ශරීරයේ දැනීමක් එනවා. ඒක තමයි දැන් ප්‍රධාන වශයෙන් සතර ඉරියව්වේ බලන්න පුළුවන්. හිටගෙන ඉන්නකොට, ඇවිදිනකොට. මේ ඒ දෙකම අපේ මේ සක්මන් භාවනාවේදී කෙරෙනවා. අනම් නැවතිලා ඉන්නකොටත් බලන්න කියලා තියෙනවනේ. ඇවිදිනකොට බලනවා වගේ. ඒකම වාඩි වෙලා ඉන්නකොට කය ගැන බලා ඉන්න පුළුවන් දැන් මොන වගේ දැනීමද තියෙන්නේ. ඒ වගේම හාන්සි වෙලා ඉන්නකොටත් බලන්න පුළුවන්. නිකන් ශරීරයට සිහිය යොමු කරන්න. එතකොට එක එක තැන්වල දැනීම දැනෙන. ඒවා හොඳට
මතේ විශ්වාසනා කියන
කොටසට දෙකයි තියෙන්නේ. එතකොට මතක ගන්න තියලා. ඔවයින් සමත විපස්සනා දෙකම වැඩේ. දැන් සමතය කියන්නේ හිත සංසුන් වීමනේ, හිත එකඟ වීමනේ. එතකොට අපි වෙන අරමුණු වලට දුවන්නේ නැතුව ඒ අරමුණේම තියෙන්නේ සමතේ. ඊළඟට ඒකේ මෙහෙම දැනගන්න දෙයි කොහොමද දැනගත්තේ කියලා, මේක ලෝකෙට අයිති ස්වභාවයක්ද? මුලින්ම වැඩෙන්නේ සමතය. ඔය ඕන භාවනාවක. කියන්නේ අපේ විසිරීලා තියෙන හිත ඒකටම යොමු වෙන්න පටන් ගන්නවා. ආයි සරින් සරේ දුවනවා, ආයි ආයි ගේනකොට ඒකටම පිළිටන්න පටන් ගන්නවා. එතකොට ඒකෙදී අපි කරන්නේ ඇත්තටම මේ විදර්ශනය කරන්න හිත සකස් කර ගැනීම. කියන්නේ කාරමුණකට සිත පිළිටනකොට වෙන්නේ අනිත් අරමුණු පස්සේ හිත දුවන එක නවතිනවනේ ටිකෙන් ටික. දැන් කය ගැනම සිහිය පිහිටනකොට වෙන දේවල් වලට හිත දුවන එක ටිකෙන් ටික අඩු වෙනවා. මේක එකපාර වෙනවා නෙමෙයි, ඒක කාලයක් පුරුදු කරනකොට එහෙම තත්ත්වයකට එනවා නේද? ඒක ඒ තම තමන් පුරුදු කරන්න ඕන. ඒක පුළුවන් තරම් ඒවයි යෙදෙන්න කියන්නේ ඒකයි. එතකොට ඔන්න හිත අර තැන්පත් ගතියක් එනවා. ඒක තමයි සමාධිය කියන්නේ, සමතය කියන්නේ. එතකොට ඒ සමතය නැත්තම් ඒ සමාහිත හිතකින් තමයි හරියට විදර්ශනය කරන්න පුළුවන්. අපි දැන් විදර්ශනය කියලා නම දීලා ඔක බැලුවටම විදර්ශනේ වෙන්නේ නැහැ. හරි විදර්ශනාව පටන් ගන්න අර අපේ ඔය සංසුන් මනසක් එන්න ඕන. ඒකට කියනවා ඒ නීවරණ යටපත් තුන මනසක්. ඒ ඔව්. දැන් අපි නීවරණ ගොඩේ ඉන්නකොට අපිට ඇත්ත දකින්න අමාරුයි. කියන්නේ දැන් තරහ ගිහින් ඉන්න වෙලාවක මේවා හිතන්න ගියාට හිතන්න බෑනේ. ඇලිම වැඩි වෙලා ඉන්න වෙලාවකත් මේවා හිතන්න ගියාට හිතන්න බෑ. මොකද ඒ කෙලෙස් බලවත්. නීවරණ බලවත්. ඒක නිවරණ වලින් කරන්නේ ඇත්ත වහනවා. ඒ කියන්නේ අපිව මේ ලෝකෙට ඇලෙන ගැටෙන පැත්ත වැඩි කරනවා. ඒක තනිකර මේ නිවරණ කෙලස්. ඒ කියන්නේ අපි ලෝකෙටම බැඳලා තියෙනවා. ඒකට දැන් විදර්ශනාව කියන්නේ ලෝකයේ ඉක්මවා යන දැක්මක් ගන්න එක. ඒකට දැන් අරවයින් හිත සංසුන් වෙනවා. ඊළඟට පෙහි ඔයගොල්ලන්ට දැන් කායानुපස්සනාව ඔහොම වඩාගෙන යනකොට මේ කයට සිහිය පිහිටනවා කිව්වට දැන් අපි සක්මනේදී සමහර විට ඔන්න යටිපතුල හරිය දැනෙන ඒවා බලාගෙන යන්න පුළුවන්. ඉතින් මුලින් මේ මගේ කකුලේ දැනෙනවා කියන හැඟීම තියෙනවා. හැබැයි හිත එකඟ වෙලා යනකොට ඊළඟට ඕක එනවා, මේ දැනීම් ස්වභාවයක් විතරයි තියෙන්නේ. ඒක කකුලට කියලා අයිති කරන්න යන්නෙත් නැහැ. මොනවාදෝ දැනීම් ටිකක් තියෙනවා. හිත දැනගන්නවා මෙහෙම දැනීමක්. ඒකට දැනීමක් වගේ
තියෙනවා ඒ දැනීම. දැන් ඔක ආනාපාන සතියෙන් ගත්තත් දැන් අපි මුලින් ගන්නේ නාසයේ ගැන දැනීම, නැත්නම් මේ තොල් වල දැනීම වෙන්න පුළුවන්. ඒ කයට අයිති කොටසක දැනීමක් දිහා තමයි බලන් ඉන්නේ. එතකන් අපට අදහස තියෙනවා මේ මගේ කයේ කොටසක් තමයි මේ බලා ඉන්නේ කියලා. ඔක ඒකටම හිත එකඟ වෙනකොට ඊළඟට වෙනවා දැනීමක් තියෙනවා. ඒක අර ශරීර කොටසට සම්බන්ධ කරන එක ටිකෙන් ටික අයින් වෙනවා. අපි දැනීම දිහා බලා ඉන්නවා. එතකොට ඔන්න දන්නේම නැතුව දැන් කායානුපස්සනාව වේදනානුපස්සනාවට හැරෙනවා. ඊළඟට බලන්නේ එක එක තැන තියෙන දැනීම් දිහා සිහිය යොමු කරන්න. එතකොට ඇත්තටම වේදනානුපස්සනාව කරන්නේ. ඒකෙත් හිත ගොඩාක් ඒවට පිහිටනකොට දැන් ශරීරය කියන එකෙන් හිත මිදිලා. එතකොට මම කියන්නේ මේ රූප ගතිය ටිකෙන් ටික හිතෙන් අයින් වෙලා දැනෙන දැනීම් ගොඩක් තියෙනවා. ඒක ඔක මේ බොහොම පොඩි කාලයකදී දැනෙන එකක් නෙමෙයි. ඒක ගොඩාක් කරන්න ඕනේ වයි. එතකොට මේ දැන් කායानुපස්සනාවේ සතිපට්ඨාන සූත්‍රයේ කියෝලා බලන්න. ඕකේ එනවා මේකේ ගන්න ඕන ප්‍රතිඵලය ගැනත් අවබෝධයක් තියෙන්න ඕන. දැන් ඇලීම් ගැටීම් නැති වෙන විදිහට සිහිය පිහිටාගෙන යනකොට මොකද්ද එන ප්‍රතිඵලය? ඒකේ ඒ මට ඒ සූත්‍රයේ තියෙන විදිහටම මතක නැහැ. ඒකේ ඊයේ දෙනවා අන්තිමට නච කිංචි ලෝකේ උපාදීයති කියලා කොටසක්. මේ ලෝකයෙහි කිසිම දෙයක් උපාදාන කරන්නේ නැති ස්වභාවය. එතකොට අතන ලෝකේ කියලා අපිට දාන්න වෙන්නේ කය කියන ලෝකේ. එතකොට ඒ කියන්නේ කය කියලා නැත්නම් රූප කියලා යම් කිසි දෙයක් ගත්තනම් ඒවා හැමම අතහැරෙනවා. නච කිංචි ලෝකේ උපාදීයති. එතකොට ඒක තමයි යෝකේ අවසන් ප්‍රතිඵලය වෙන්න ඕන. ඒක සිද්ධ වෙන මාර්ගය තමයි ඔය ආතාපි සම්පජානෝ සතිමා කියලා අපි මේ කය පිළිබඳව සිහිය පිහිටන්. පැහැදිලිද? එතකොට කායනුපස්සනාව. එතකොට ඔය කරන භාවනාවලින් ගොඩක් කායනුපස්සනාවට අයිති භාවනා තමයි තියෙන්නේ. ඒකෙන් තමයි අපි පටන් ගන්නවා. එතකොට ඒ කායනුපස්සනාව වේදනානුපස්සනාව වෙනවා. ඒ මට්ටමට එනකොට ඊළඟට හිත වැඩ කරන හැටිත් Tamanට බලා ඉන්න පුළුවන්. මේ මොහොතේ ඉන්නේ මොන හිතක්ද? මේ මොහොතේ ඉන්නේ මොන හිතක්ද කියලා සිහිය තියෙනවා. දැන් සාමාන්‍යයෙන් අපිට ඔන්න දැන් තරහා යනකොට තරහා ගියා කියලා දන්නේ නැහැ. ඒ දන්නේ නැත්තේ සිහිය නැති හින්දා. තවර දකින්න පුරුදු වෙන්න ඕන මෙන්න මේ වෙලාවේ තරහ ගියා. මේ වෙලාවේ රාගසිතක් ආවා. මේ වෙලාවේ මොනවා හරි ඊර්ෂ්‍යාසිතක් ආවා. මේ වෙලාවේ හොඳ දානමය සිතක් ආවා, අලෝභ සිතක්. මේ වෙලාවේ ලෝභ සිතක් ආවා. ඒවා එනකොට එනකොට බලන්න පුළුවන් කම හදා ගන්න ඕන. ඉතින් ඒක සැරින් සැරේ බලනකොට බලනකොට තමයි ඒකත් ටිකෙන් ටික දියුණු වෙන්නේ. ඒ කියන්නේ හිත දිහා බලා ඉන්න පුළුවන් මට්ටමකට ටිකෙන් ටික ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් දැන් අපි භාවනාවක් කළාට පස්සේ හරි ලේසි හිත දිහා බලා ඉන්න. මොකද හිත සංසුන්නේ. ඔව්. එතන ඒ වෙලාවලත් පුරුදු කරන්න නිකන් සැරින් සැරේ දැන් හිත මොකද්ද කරන්නේ කියලා නිකන් අවධානය යොමු කරගෙන ඉන්න. ඒකත් එතකොට සිහිය පිහිටීමක් වෙනවා. එතකොට ඒක චිත්තානුපස්සනාවට යනවා. ඒකෙම වැඩි දියුණු වීමක් තමයි ධම්මානුපස්සනාව වෙන්නේ. දැන් ඔය හිතේ නීවරණ ධර්ම යෙදෙනකොට දන්නවා මෙන්න මේ නීවරණ යෙදුනේ.
නීවරණ නැති වෙලාවට දන්නා මේ නීවරණේ නැහැ දැන්. අනේ ඒ මට්ටමින් බලනකොට ඒක ඔක්කොම නිමේ ධම්මානුපස්සනාවේ ආරම්භය. එතකොට ඔන්න ඔය විදිහේ ගමනක් තියෙනවා මේ සතර සතිපට්ඨානේ. දැන් ඕකම තමයි ඇත්තටම දැන් චතුරාර්ය සත්‍ය කියන එකත් ඔතන තියෙනවා. පටිච්ච සමුප්පාදය කියන එකත් ඔතන තියෙනවා එක එක මට්ටමට. දැන් කය පිළිබඳව බලනකොට අපි පටන් ගන්නකොට අපිට රූප තියෙනවා. ශරීරය වෙන්න පුළුවන්, බාහිර ශරීර හරි වෙනත් රූප හරි වෙන්න පුළුවන්. ශරීරට අපි කියන අභ්‍යන්තර රූප, ඒකට බාහිර රූප කියලා හිතන ඔක්කොම බාහිර රූප. එතකොට අපිට මේ ශරීරයේ රූප කියලා හිතන ඒවා ගැන බලන්න පුළුවන්. බාහිර රූප කියලා හිතන ඒවා ගැන බලන්න පුළුවන්. එතකොට ඒවයි සිහිය පිහිටනකොට ඊළඟට ඒකේ නුවණක් යොදන්න පුළුවන්. ඒ රූපවල ලක්ෂණ මොනවද? ඒ රූප හටගන්නේ කොහොමද? මේ මොන හේතු යෙදුනහමද ඒ රූප තියෙන්නේ? ඒ හේතු යෙදුම් නැත්නම් ඒ රූප පිහිටනවද? ඒකට තමයි අර ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ ඉති රූපස්ස අත්ථගමෝ කියන එක එන්නේ. මේකයි රූපය, මේ නිසායි ඒ රූප හටගත්තේ. මේ හේතු යෙදුම් නැත්නම් ඒ රූප හටගන්නේ නැහැ, යෙදෙන්නේ නැහැ. ඒවට තමයි අර ධර්මයෙන් අහලා දැනගන්න ඕන. මොකද අපි දැඩිව විශ්වාස කළොත් මොකක් හරි කියලා, එතකොට ඒක වැරදි නම් අපිට ඒක වැරදි කියලා පේන්නේ නැහැ. මේ රූපයක් ඇහෙන් දැකලා රූපයක් තියෙනවා කියලා හිතනකොට ඒකේ වැරදි తත්වේ පේන්නේ නැහැ. හරියට අර වතුරට එබෙන බල්ලා අන්න බල්ලෙක් ඉන්නවා කියලා හිතුවහම ඌට ඒකේ වැරද්ද වැටහෙන්නේ නැහැ. අද රූපය දැඩිව පිළි අරගෙන බාහිරේ තියෙන. එතකොට ඒකේ ඇත්ත දකින්න නම් ඒ රූපේ විතරක් දැකලා නැදි රූපය හටගත්තේ කොහොමද කියන එකත් දකින්න. සමුදය. එතකොට මේ සමුදය දකිනකොට රූපේ නිරුද්ධ වෙන ස්වභාවය අත්ථගමය දකින්න පුළුවන්. ඒක එනකොට තමයි සම්මා දිට්ඨිය එන්නේ. එතකොට සම්මා දිට්ඨිය එක්ක යෙදුන සිහිය තමයි සති සම්පජන්නේ වෙන්නේ. සම්මා දිට්ඨිය නැතුවත් සිහිය පිහිටන්න පුළුවන්. එතකොට සතිය විතරයි වැඩේ. එතකොට ධර්මයක් අහලා අවබෝධිකුත් ඇතුව සිහිය පිහිටන කෙනාගේ අර සම්මා දිට්ඨිය එක්ක යෙදෙන සිහියක් පිහිටනවා. එතකොට කලින් ලෝකේ කියලා හිතපු ටික මේ හිතෙන්ම සකස් කරපු ඒව නේද කියලා පේන්න ගන්න. එතකොට ඒවා ගැඹුරින් පේන්නේ ওই නීවරණ යටපත් වෙන්න යටපත් වෙන්න තමයි. අන්නේ තත්වෙට ටිකෙන් ටික එන්න තමයි අන්න. එතකොට ඒ සතර සතිපට්ඨානෙ වඩන්න වෙන්නේ. පැහැදිලිද? ඒකේ ප්‍රශ්න තියෙනවා නම් අහන්න. තව පැහැදිලි නෑ. ආයේ අහන්න හරියට. මයික් එක ස්පීකර් එක ළඟ තියාගන්න එපා. අහන්න. සතර සතිපට්ඨානය කියනවා විතරයි මට ඇහෙන්නේ. ඊටු ටිකක් ඒ විදිහට කියන්න බලන්න.
මාත්‍ය සතර සතිපට්ඨානේ වඩන්න ඕනද? කියන්නේ එක අසනාවතර පටල බෑ මේ යකිසි වේගර යන හතරම වඩන්න ඕනද සතර සතිපට්ඨානේව? ඔව්නේ.
ඒක එක සතිපට්ඨානයක් වැඩෙනකොට ඒක දියුණු වෙනවා කියන්නේ අනිත් සතිපට්ඨානත් වැඩෙනවා කියන එක. දැන් ඔයගලන්ට නිකන් තේයි දැන් කය ගැන ඇවිදිනකොට දැනෙන මුලින්ම කකුලේ ගෙනියන ඒවානේ දැනෙන්නේ.
ටිකක් වෙලා යනකොට දැනීම් ගොඩක් විතරක් වෙනවා ඕක. ඒ කියන්නේ වේදනානුපස්සනාවට හැරෙනවා. ඒක අපි හිතලා කරන දෙයක් නෙමෙයි, ඒක ඉබේම වෙනවා. ඒකට ධම්මානුපස්ස චිත්තානුපස්සනාවටත් වැටෙනවා, ධම්මානුපස්සනාවටත් වැටෙනවා. එතකොට එක හතරම වැඩෙනවා. එක සතිපට්ඨානයක් වඩනකොට ඒකේ සිහිය වැඩෙන්න හතරම වැඩෙන්න ගන්නවා. ඒ හින්දා මේවා මොනවාද කියලා වෙන් කරලා දැනගන්න අවශ්‍ය නැහැ. සිහිය පිහිටන්න උත්සාහ කරන්න හැම මොහොතෙම අපිට කියන්න බෑ. ඉතින් මතක් වෙන වෙලාවට ආයේ සිහිය යොමු කරන්න. ඒ වෙලාවේ කයේ යම්කිසි දැනීමක් තියෙනවා නම් ඒකට සිහිය යොමු කරන්න. එහෙම පුරුදු කරනකොට ඒක ටික ටික දියුණු වෙනවා. Tamanta උත්සාහයක් ගන්න නැතුවම සිහිය යොමු වෙන මට්ටමකට එනවා. ඕක ටිකක් කරගෙන යනකොට. ඉතින් සැරින් සැරේ මේක අර වෙනම භාවනාවක් කරනකොටම සිහිය පිහිටීමක් නෙමෙයි. සාමාන්‍ය ජීවිතේට ඒක ටික ටික පුරුදු කරන්න ඕනේ. සාමාන්‍ය ජීවිතේ වෙන වැඩක් කරන ගමන් පොඩ්ඩක් වෙලා කයේ දැනෙන ඒවා බලයි. දැන් තමන් වාඩිලා ඉන්නවා නම් ඒ දැන් මේ මොහොතේ මොනවද ශරීරයේ තියෙන දැනීම්? තමන් හාන්සි වෙලා ඉන්නකොට නිදා ගන්න ලෑස්ති වෙනවා ටිකක් බලා ඉන්න දැන් ශරීරයේ තියෙන දැනීම් මොනවද? කයේ දැනෙන්නේ මොනවද? එහෙම පුරුදු කරන්න. වෙන වැඩක් කරනකොට වුණත් පොඩ්ඩක් ඒ කියන්නේ එක ඉරියව්වකම ඉන්න ඕනේ නැහැ. දැන් ඔළුව හරවනකොට බෙල්ලේ දැනෙන්නේ මොනවද කියලා බලන්න පුළුවන්. අතක් ඔසවනකොට කය ශරීරයේ දැනෙන්නේ මොනවද? මොන ඕනේ ඉරියව්වක ඒ වගේ සිහිය පිහිටන්න ටිකෙන් ටික පුරුදු වෙනවා. ඒක හොඳට දැනෙන විලාව තමයි අපි ඇවිදින වෙලාව. ඒකයි ඒ ඇවිදිනකොට සිහිය පිහිටන එක ලේසි. මොකද බලන්න දේවල් හොඳට දැනෙනවනේ. අනිත් වෙලාවට ඒ දැනීම අඩුයි. ඉතින් හොඳට සිහිය පිහිටනකොට තමයි ඒවත් තේන්නේ. ඒකට ඒ කය ගැන සිහිය පිහිටීමෙන් පටන් ගන්න. මේ ශරීරේ මොනව හරි දැනෙන්නේ නැත්නම් හුස්ම හරි තියෙනවනේ. ඒකේ දැනීම දිහා හරි බලා ඉන්න පුළුවන්.
දැනෙන්න තව ඒවා දිහා බලාගෙන ඉන්නේ.
හරි මාත්‍යා. ඔව් ඒක හොඳයි. එහෙම දැනෙන එක ඒ තව හොඳට බලائیں۔
ඒක ආසත් ඒකටම ඒ හැම ඉරියව්වම මගේ ඇටෙනට ලේගමන් කරන බව ඇඟිලි තුඩට බවත් ලේ යන හැටිම දැනෙනවා
මට. අන්න ඒවා හොඳට තව බලائیں۔ එතකොට මේ වෙලාවේ මොනවා හරි දැනීමක් Tamanට ප්‍රකට වෙනවා නම් ඒක දිහා හොඳට බලائیں۔ සිහිය තියාගෙන ඉන්නවා විතරයි. එතකොට ඔව්.
හත්දෙනෙක්
තුන වෙනකම් හොඳට දැනෙනවා. ඒක ඇහෙනකොට ඒක හොඳට ඒකට අවධානය තියාගෙනම ඉන්න. එතකොට හොඳයි ඒ සිහිය පිහිටන්න. ඒක දැනෙන්නේ නැති වුණොත් තව මොනවා හරි දැනෙන්න ගනි. ඒ දැනෙනවා නම් ඒ දිහා බලائیں۔ එහෙම තමයි ඒ කායන පුරුදු කරන්නේ. ඔව් අපි එහෙනම් අවසන් කරමු නේද?
හොඳයි.
මේ කාලය තුළ ඔයගලන්ට සතුටු වෙන්න පුළුවන්. එතකොට භාවනාවල යෙදුණා, සාකච්ඡාවල යෙදුණා, සීල සමාධි ප්‍රඥා වැඩිවීමක් සිද්ධ වුණා. ඒ සතුටු වෙන්න පුළුවන් කුසල් සම්භාරය ප්‍රස් කරගත්තා. ඒවා ආමිස පූජාවලට වඩා බොහොම උසස් ප්‍රතිපත්ති පූජාව. ඒවා නිවන් පිණිසම හේතු වෙනවා. යම් කිසි දවසක නිවන් අවබෝධ වෙනකම්ම ප්‍රතිඵල තියෙන ශක්තිය තියෙන මහානිසංස කුසල් සම්භාරයක් රැස් කරගත්තා කියලා සතුටු වෙන්න පුළුවන්. ඒ අපිට පින් රැස් කරගත්තු වෙලාවක පුළුවන් මේ පින් අනුමෝදන් කරන්න. පින් කැමැති දෙවිගේ උතුම් වහන්සේලා ඉන්නවනම් මේ පින් අනුමෝදන් වෙත්වා, සතුටටපත් වෙත්වා, දිග ඉසුරු වැඩි දියුණු කර ගනිත්වා, උතුම් ධර්මාවබෝධයේ පිණිසම හේතු වාසනා වේවා. එහෙම සතුටටපත් වෙන ඒ දෙවි දේවතාන් වහන්සේලා අපවත් අපේ පවුල්වල සමවත් ආරක්ෂා කරන සේක්වා. යම් කිසි දුකක් කරදරයක් බාධකයන් නරකක් අපල උපද්‍රවයක් වෙන්න තියෙනවා නම් ඒ සමගින් අප සැවම ආරක්ෂා කරන සේක්වා කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්දීකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරන් රක්කන්තු ලෝක සාසනං. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්දීකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරන් රක්කන්තු දේශනං. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්දීකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරන් රක්කන්තු මං පරන්ති. යම් කිසි මළගිය කෙනෙක් පින් බලාපොරොත්තු ඉන්නා නම් මේ පින් අනුමෝදන් වෙලා සතුටටපත් වෙලා හොඳ තැනක උත්පත්තියක් ලැබලා උතුම් ධර්මාවබෝධය ලබා ගන්නම මේ පින් හේතු වාසනා වේවා. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඒ වගේම ප්‍රාර්ථනා කරන්න පුළුවන් මේ පින් වල බලයෙන් අපට යම් කිසි දවසක නිවන් අවබෝධ වෙනකන් නිවන් මාර්ගයෙන් ඉවතට අදින බාලයන් ඇසුරු කරන්න ලැබෙන්න එපා. ඒ නිවන් මාර්ගයේ පෙන්වලා දෙන කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන්න ලැබෙන්නම මේ පින් හේතු වාසනා වේවා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. ඒ වගේම මේ රස කරගත්තු ඒ පින් වගේම අපිට නුවණින් දැක්ක ඒවා මේ අපේ ඇත්ත ඇති හැටි නොදන්න හින්දා මේ හදන සංඛාර සේරම අවිද්‍යා පත්‍ය සංඛාරා කියලා කියන ඒ සංඛාරවල ලක්ෂණේ තමයි අනිත්‍යයි අප දුකටපත් කරනවා. ඒ වගේ මේ හිතට අරමුණ වෙන ධම්ම කියන ඒවා සබ්බේ ධම්මා කිසිම ආත්ම ස්වභාවයක් නැහැ. ඒ දැනගන්නේ ලෝකේ තියෙන ඒවා මේ හිතට දැනෙන හිතෙන්ම සකස් කරලා දෙන දෙයක් තමයි මේ දැනගන්නේ කියන එක සබ්බේ ධම්මා අනාත්තාති බව. ආත්ම ස්වභාවයක් නැති බව ඇත්ත ඇති හැටි තේරුම් ගන්න යදා පඤ්ඤායි පස්සති. එතකොට ඒ නිසා යම් දුකක් හටගත්තා නම් ඒ දුක අපි කලකිරিলা අතාරිනවා. අත නිබ්බින්දති දුක්ඛේ. ඒක තමයි නිවනට මාර්ගයේ සමග්ගෝ විසුද්ධිය. සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤායි පස්සති. අත නිබ්බින්දති දුක්ඛේ ඒ සමග්ගෝ විසුද්ධිය. සබ්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ ඒ සමග්ගෝ විසුද්ධිය. සබ්බේ ධම්මා අනාත්තාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ ඒ සමග්ගෝ විසුද්ධිය. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. සාදු සාදු සාදු. හොඳයි, තෙරුවන් සරණයි.